පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සිවඥානම් සීදරන් මහතා.
ගෞරව සභානායකර වරුලි, சுற்றாடல் மற்றும் மாண்புமிகு தம்மிக பட்டபெந்தி அவர்களை இன்றைய தினம் கேட்பதற்காக இலங்கையின் வடக்கு மாகாணத்தின் பெருநிலப்பரப்பாக உள்ள மன்னார் மாவட்டத்தின் மன்னார் நகரம், அதன் பௌதீக வரலாறு, கல்வி, சுற்றுலா மற்றும் பொருளாதார முக்கியத்துவம் வாய்ந்த முக்கியமான நகரமாகும். 163,096 மக்கள் தொகையை கொண்ட பல கல்வி நிறுவனங்கள், மாவட்ட செயலகம், நீதிமன்றம், மாவட்ட வைத்தியசாலை, நகரசபை, பிரதேசபைகள் என பல நிறுவன கட்டமைப்புகளை கொண்ட நகரமாகும். கடல்வள அதிகரிப்புகள், வர்த்தக நடவடிக்கைகள், நெற்செய்கை மற்றும் கால்நடை வளர்ப்பு என தொழில்துறை ரீதியாக வளர்ச்சி கண்டு வரும் நகரமாக மன்னார் பெருநகரம் அமைந்துள்ளது. இந்த நகரப்பகுதி மற்றும் மாவட்டம் வாழ் மக்களின் நலன் கருதி அரசினால் மக்களுக்காக மேற்கொள்ளப்படும் குடிநீர் வளங்கள், சுகாதார பிரச்சினைகளை தீர்ப்பதற்கு புதிய நீர் சுத்திகரிப்பு நிலையங்கள், கழிவு நீர் தரமேற்றல் போன்றவற்றில் அக்கறை கொண்டு ஆசிய அபிவிருத்தி வங்கி 69 மில்லியன் ரூபாய் வழங்க, நகரசபை 8 மில்லியன் ரூபாய் செலவிட்டு மொத்தம் 77 மில்லியன் ரூபாய் செலவில் மன்னார் பகுதியில் சுகாதாரம் மற்றும் கழிவுநீர் முகாமைத்துவத்தை மேம்படுத்தும் திட்டம் டிரை சோன் ஏர்பன் வாட்டர் அண்ட் சானிடேஷன் ப்ரொஜெக்ட் தேசிய நீர் வடிகால் அமைப்பு சபையால் செயற்படுத்தப்பட்டது. மக்களின் தேவை மற்றும் விலங்கினங்களுக்கு ஏற்படக்கூடிய பாதிப்புகள், சூழலை மேம்படுத்துவதற்கான நிலைபேறான வழிகள் ஆய்வு செய்யப்பட்டு இத்திட்டம் 2012 தொடங்கப்பட்டு 2015 March 30 மன்னார் நகரசபைக்கு கையளிக்கப்பட்டு 2016 வரை சீராக இயங்கி வந்தது. மன்னார் மலக்கழிவகற்றல் சுத்திகரிப்பு நிலைய திட்டத்தை தொடங்குவதற்கு முன் விரிவான ஆரம்ப சுற்றுச்சூழல் ஆய்வு இனிஷியல் என்வயர்மெண்டல் எக்ஸாமினேஷன் மேற்கொள்ளப்பட்டது. இத்திட்டத்திற்கான இடம் தொடர்பில் பல இடங்கள் பரிசீலனைக்கு உட்படுத்தப்பட்டு பின்னர் மாந்தை மேற்கு பிரதேசத்துக்கு உட்பட்ட மளிகை திடல் கிராம அதிகாரி பிரிவில் குறித்த திட்டத்துக்கான இடம் தெரிவு செய்யப்பட்டது. மாவட்ட செயலாளர் அனுமதியுடன் பிரதேச செயலாளர் திட்டத்துக்கான தெரிவு செய்யப்பட்ட நிலப்பகுதியை தேசிய நீர்வளங்கள் வடிகால் அமைப்பு சபைக்கு ஒப்படைத்தார். இதன் ஆரம்ப சுற்றுச்சூழல் அறிக்கை 2012 பொதுமக்கள் பார்வைக்கு கிடைக்கக்கூடியதாக ஏற்பாடு செய்யப்பட்டுள்ளது. இவ்வாய்வானது இத்திட்டத்தால் ஏற்படும் சுற்றுச்சூழல் பாதிப்புகளை மதிப்பீடு செய்து அவற்றை குறைப்பதற்கான பரிந்துரைகளையும் வழங்கியது. மேலும் பாதிப்பு தடுப்பு நடவடிக்கைகளை நடைமுறைப்படுத்துவதை மற்றும் கண்காணிப்பதற்கான சுற்றுச்சூழல் முகாமைத்துவ திட்டமும் என்விரான்மென்டல் மேனேஜ்மெண்ட் பிளான் இதில் அடங்கியுள்ளது. இத்திட்டத்திற்கான மாற்று வழிகள் 3 பிரிவுகளில் ஆய்வு செய்யப்பட்டன. 1 கழிவுநீர் அகற்றும் மாற்று முறைகள், 2 தெரிவு செய்யப்பட்ட முறைக்கான மாற்று தொழில்நுட்பங்கள் மற்றும் இடங்கள், 3 விரிவான ஆய்வுகளின் பின்னர் நீர்த்தாங்கி அடிப்படையிலான உயிரியல் சிகிச்சை பயாலஜிக்கல் ட்ரீட்மென்ட் முறையே மிகச்சிறந்த தொழில்நுட்ப தேர்வாக நிர்ணயிக்கப்பட்டது. திட்டத்துக்கு மாற்று வழிகள் தொடர்பாக விரிவான ஆய்வுகள் மேற்கொள்ளப்பட்டன. மாற்று வழிகள் 3 முக்கிய வகைகளின் கீழ் மதிப்பீடு செய்யப்பட்டன. 1 மாற்று அகற்றும் முறைகள், 2 தேர்ந்தெடுக்கப்பட்ட முறையின் கீழ் உள்ள மாற்று தொழில்நுட்பங்கள், 3 மாற்று இடங்கள். கௌரவ சபாநாயகர் அவர்களே, முழுமையான மதிப்பீட்டின் பின்னர் நீர்த்தாங்கி அடிப்படையிலான உயிரியல் சுத்திகரிப்பு முறை பொண்ட் பேஸ்ட் பயாலஜிக்கல் ட்ரீட்மெண்ட் ஆப் செப்டேஜ் மிக பொருத்தமான தொழில்நுட்ப வாய்ப்பாக தேர்வு செய்யப்பட்டது. இந்த அடிப்படைகளில் இந்த முன்னேற்றங்கள் நடைபெற்றுக் கொண்டிருக்கிற பொழுது 2016 February 25 ஏற்படுத்தப்பட்ட கட்டளை ஒன்றின் மூலம் 1937 2 இலக்க தாவர விலங்கின பாதுகாப்பு கட்டளை சட்டத்தின் கீழ் 2 கீழ் மன்னார் மாவட்டத்தில் அமைந்துள்ள மொத்தம் 29,180 ஹெக்டேயர் பரப்பளவு கொண்ட நிலப்பகுதி விடத்தல் தீவு பாதுகாக்கப்பட்ட பிரதேசம் ஒன்றாக விடத்தல் தீவு நேச்சர் ரிசர்வ் அறிவிக்கப்பட்டு 2016 March 1 1956 13 இலக்க விசேட வர்த்தமானியில் வெளியிடப்பட்டது. குறித்த சுத்திகரிப்பு நிலையம் நிறைவுற்று செயல்பாட்டுக்கு வந்த பின்னர் தான் இந்த நிலைமை ஏற்படுத்தப்பட்டது. 2023 October 3 என்விரான்மென்டல் பவுண்டேஷன் என்ற அமைப்பானது இலங்கை மேன்முறையீட்டு நீதிமன்றத்தில் ஒரு மனுவை தாக்கல் செய்தது. அதில் பின்வருவன உட்படுத்தப்பட்ட பல நிவாரணங்கள் கோரப்பட்டன. 1 குறித்த இடத்தில் குப்பை மற்றும் கழிவுநீரை சேகரிப்பதை தடுக்க தடையீட்டு எழுத்தாணை பிறப்பிக்குமாறும், 2 குறித்த கழிவுநீர் சுத்திகரிப்பு நிலையம் செயல்படுவதை தடுக்க தடையீட்டு எழுத்தாணை பிறப்பிக்க கோரியும், 3 அந்த இடத்தில் குப்பை மற்றும் கழிவுநீரை சேகரிப்பதை உடனடியாக தடுக்க ஒரு இடைக்கால தடை மக்களை பிரமிக்க கோரியும் குறித்த கழிவுநீர் சுத்திகரிப்பு நிலையம் செயல்படுவதை உடனடியாக தடுக்க ஒரு இடைக்கால தடை கட்டளை பிறப்பிக்க கோரியும் சொன்னார்கள். இந்த அடிப்படையில் கௌரவ சபாநாயகர் அமைச்சரிடம் இருக்கிறேன், சிறப்பான நீர் சுத்திகரிப்பு சுகாதார மேம்பாட்டு திட்டம் என்ன அடிப்படையில் உள்நோக்கம் கொண்டு இடைநிறுத்தப்பட்டது? இத்திட்டத்தின் நன்மைகள் மன்னார் நகர மக்கள் அனுபவிக்க முடியாமல் தடுத்தவர்களின் நோக்கம் என்ன? இச்சுகாதார திட்டம் மீண்டும் வேகமாக சிறப்பாக செயல்பட அமைச்சர் தாங்கள் எடுக்கும் நடவடிக்கை பற்றி தெளிவுபடுத்த முடியுமா? நாலாவது, இத்திட்டத்தை தடுத்து நிறுத்தியவர்களின் நோக்கத்தை மீறி அமைச்சு மேற்கொண்டுள்ள நடவடிக்கைகள் என்ன என்பதை தெளிவுபடுத்த முடியுமா?
ගරු මන්ත්‍රීතුමනි, මේ ඔබතුමාගේ ප්‍රශ්නේ අපහැදිලිතාවයක් තියෙනවා, පටලවිලා තිබෙනවා. ඒ නිසා මේකට මේ උත්තරයක් නොදිත් බෑ. නමුත් සම්පූර්ණ උත්තරයක් දෙන්නත් බෑ. මම උත්තරයක් දෙන්නම්. අත් බලමු ඔබතුමාට මොකද්ද සම්පූර්ණ උත්තරයක් කොහොමද ගන්න කියලා. ගෞතනාකුණේ ඩ්‍රයි ජෝන් අර්බන් වෝටර් සෙන්ටේෂන් ප්‍රොජෙක්ට් කියන මේ ආසියානු සමුද්‍ර බැංකුව විසින් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතිය නයාදාරයට 2012 වසරේ ආරම්භ කර 2016 වසරේදී අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ මන්නාරම් ප්‍රදේශයේ ජල සම්පාදන හා සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට පියවරගෙන ඇත. ඒ යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ගෘහස්ත පූතික ටැංක, يعني සෙප්ටික් ටැංක්ස් වලින් ඉවත් කරන ඝන අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා ඝන මීටර් 28ක පවිත්‍රාගාරයක් ඉදිකර ඒට අදාළ ගලි රථ සමග 2015 වසරේදී නගර සභාව වෙත බාර දී ඇත. මීට අමතරව පොදු වැසික ලිපි පද්ධතිය ඉදිකර ඒවාද නඩත්තුව සඳහා නගර සභාව වෙත බාර දී ඇත. 2025-10-21 අපි විමසීමක් කරන නගර සභාවෙන් මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහනගර මන්නාරම නගර සභාව විමසන ලදුව මේ වන විට ඉහත අප ජල පවිත්‍රාගාරය හා පොදු වැසිකල පද්ධතියෙන් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත දැනුම් දීලා තියෙනවා. ප්‍රසංග දෙක මේ ව්‍යාපෘතියට, ඒ කියන්නේ ඩ්‍රයි ජෝන් අර්බන් වෝටර් ඇන්ඩ් සැනිටේෂන් ප්‍රොජෙක්ට් කියන ව්‍යාපෘතිය අදාළ කාර්යයන් ඉදුකර ඒට අදාළ ණය සීමාව තුළ ව්‍යාපෘතිය අවසන් කළා. ඉහත ව්‍යාපෘතිය කිසිවෙකුගේ බාධා කිරීමට ලක් වෙලා නැහැ. මේකෙන ව්‍යාපෘතිය. නමුත් මෙතන පටලවෙදීනේ ඔබතුමා අහන්නේ, ඒ කියන්නේ නවත්තපු ව්‍යාපෘතියක් ගැන අහනෝනේ. ඇත්තටම මන්නාරම නගර සභාවෙන් අපජල පද්ධතියට යාබදව මේ කියන ප්‍රොජෙක්ට් එකට යාබදව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක්, ඒ කියන්නේ සොලිඩ් වේස්ට් මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තියෙන මේක තමයි නවත්තලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ජල සම්පාදන මණ්ඩලයෙන් ආරම්භ කරපු එකක් නෙවෙයි, ඔබතුමා කියන මේ නමෙන් තියෙන ව්‍යාපෘතිය නෙවෙයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි, ඒකට යාබදව වෙන ව්‍යාපෘතියක් ආරම්භ කළ දෙනවා. ඒක තමයි නැවතීම ලක් කරලා තියෙන්නේ. ඒක ජල සම්පාදන මණ්ඩලයට අයිති නැති එකක්. නීතිමය ප්‍රශ්නයක් මතයේ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ඇති බව දැනුම් දීලා තිනවා. ඉහත මන්නාරම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රතිචක්‍රණය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව එහි වර්තමාන තත්ත්වය පිළිබඳව ඇතරම නගර සභාව පැත්තෙන් තමයි අහන්න ඕනේ. ඔබතුමා මේ ප්‍රශ්නේ නිශ්චය කරන නැති නිසා, ඒ කියන්නේ වෝටර් බෝඩ් එකෙන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක් ගැන අහලා ඇයි මේක නැවැත්වුවේ කියලා ඇහුවාම ඒක ක්‍රියාත්මකයි. නමුත් ක්‍රියාත්මක නොවන වෙන ව්‍යාපෘතියක් තියෙනවා. ඒක මේ අමාත්‍යංශයට අදාළ නැහැ. උනොම පටලැවිල්ලක් තියෙනවා මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව அமைச்சரவர்களே, நான் கேட்கிறது என்னென்றால், இந்த திட்டத்துக்காக நீதிமன்றத்தில் 4 எழுத்தாணைகள், தடை எழுத்தாணைகள் பெறப்பட்டிருக்கிறது. அப்படி என்றால் இந்த திட்டம் தொடர்ந்து இயங்குவதற்கு ஏதாவது தடை இருக்கா? இவ்வளவு காசு செலவழித்து அந்த மக்களுடைய மன்னார் நகரத்துடைய வளர்ச்சிக்காக எடுக்கப்பட்ட ஒரு திட்டத்தை கொழும்பிலே இருந்து சென்ற ஒரு நபர் வழக்கு தாக்கல் செய்வதன் மூலம் அவர் இயற்கையை விரும்புகிறேன் என்று சொல்லிக்கொண்டு அந்த நகரத்தை அசுத்தமாக வைத்திருக்க விரும்புகிறாரா? அப்படியானா அதுக்கான தங்களுடைய விடை என்ன?
கரு
කියන ජල අපි වෝටර් බෝඩ් එකෙන් ක්‍රියාත්මක කරපු වැඩසටහන නවත්තලා නැහැ. ඒක ඉවර කළා, නගර සභාවට බාර දීලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි, ඒක නවත්තලා නැහැ. ඒ නිසා මේ එක මම කිව්වේ මේ ප්‍රශ්නේ අහන විදිහ වැරද්දක් තියෙනවා. නමුත් එතන මොකක් හරි ව්‍යාපෘතියක් ආරම්භ කරපු නගර සභාවෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියක් නවත්තලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක මේ වඩා සාධාරණයි. ඔබතුමා මේ නවත්තලා තියෙන ප්‍රොජෙක්ට් එකේ නම හරියට හොයාගෙන ඒ සම්බන්ධව මේ ප්‍රශ්නය ඇහුවනම් හරියට උත්තරයක් දෙන්න පුළුවන්.
අමාත්‍යංශ නිවේදන ගරු ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2025/8/6 දින ගරු නන්ද පත්මකුමාර මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දී.
ස්තුතියි ගරු කථානායකතුමනි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර. එක දිලිඳු බව පිටු දැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්කරණීය සංවිධාන ව්‍යුහයක් ස්ථාපනය. දෙක ජනතාවගේ සක්‍රිය සහභාගිත්වයෙන් ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය වන ලෙස සංවර්ධන යෝජනා සකස් කිරීම. තුන උචිත සංවර්ධන යෝජනා සඳුනා ගැනීම සඳහා මහජනතාව බලගැන්වීම. හතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඔස්සේ සංවර්ධන ක්‍රියාවලිය කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම. පහ මූලික පහසුකම් යටිතල පහසුකම් සහ සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම. හය සියලු සංවර්ධන කාර්යන්හිද තිරසාරභාවය සහතික කිරීම සහ පරිසර ආරක්ෂා කිරීම. හත මැදිහත්කරණය තුළින් රිජ් සමාජ ගැටලු අවම කිරීම. අට ආන්තික සහ අවදානම් ප්‍රජාව සඳහා රැකවරණය සලසා දීම. නමය ඵලදායි නිෂ්පාදන පදනම් කරගත් ජීවන මාර්ගවලට යොමු කිරීම. 10 දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම. ප්‍රශ්න අංක 2 පිළිතුර. ප්‍රජාශක්ති ජාතික ප්‍රතිපත්ති සභාව මේක නව ව්‍යුහයක්. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන්නේ. වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා විධාන නිකුත් කිරීම සිදු කරයි. ජාතික මෙහෙයුම් කමිටුව මේකත් නව ව්‍යුහයක්. ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන්නේ. ජාතික ප්‍රතිපත්ති අනුව වැඩසටහනේ මෙහෙයුම් කටයුතු ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කරයි. අමාත්‍යංශ පළාත් සභා පෙර පැවති ව්‍යුහය. ග්‍රාමීය සංවර්ධන සැලසුම් අනුව සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතුය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු කමිටුවත් මේකත් පෙර පැවති ව්‍යුහයක්. ප්‍රජාශක්ති ඇතුළු රජයේ ප්‍රමුඛ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස මෙය ප්‍රතිසංවිධානය කරනු ලබයි. සවිබල ගැන්වීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කළ යුතුය. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවත් පෙර පැවති ව්‍යුහයක්. ප්‍රජාශක්ති ඇතුළු රජයේ ප්‍රමුඛ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස මෙය ප්‍රතිසංවිධානය කරනු ලබයි. සවිබල ගැන්වීමේ වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කළ යුතුය. ප්‍රජා සංවර්ධන සභාව මේක නව ව්‍යුහයක්. ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් ස්ථාපනය කරනු ලබයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හෝ නියෝජිතයෙක් මෙහි සභාපති ලෙස පත්වේ. ග්‍රාම නිලධාරී කොට්ටාසයට අනුයුක්ත කරන ලබන ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී මෙහි ලේකම් වශයෙන් පත්වේ. කොට්ටාසයට ග්‍රාම සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ප්‍රධානතම කාර්යභාරය වෙනවා. ප්‍රජා සහභාගිත්වයෙන් ග්‍රාම නිලධාරී කොට්ටාසයේ සංවර්ධන අවශ්‍යතා හා ගැටලු හඳුනා ගැනීම, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම, ව්‍යාපෘති අධීක්ෂණය සමාජ විගණනයට ලක් කිරීම සිදු කළ යුතුය. වැඩසටහන් ව්‍යුහයේ රූප සටහන ඇමුණුම එක ලෙස සභාගත කරමි. ප්‍රශ්න අංක 3 පිළිතුර. මහජන අවශ්‍යතා නිසි පරිදි නියෝජනය නොවීම. 2 මහජන සහභාගිත්වය අවම වීම. 3 අමාත්‍යංශයක් වශයෙන් වෙන්වෙන්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 4 ප්‍රාදේශීය වශයෙන් වෙන්වෙන්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 5 දිලිඳු බවෙන් අත්මිදීම වෙනුවට යැපුම් මානසිකත්වය තුළ පැවැත්වීමට උත්සාහ කිරීම හා නැවත නැවතත් එම තත්ත්වයේම පැවැත්වීමට ඇලුම් කරන ප්‍රජාවක් බිහිවීම. 6 සැබෑ අවශ්‍යතාවය සහිත පිරිස් ඉලක්කගත කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම. 7 දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සිදු කරන්නේ එකම නිලධාරී කණ්ඩායමක් විසින් වන බැවින් එම පිරිස තෝරා ගන්නා ප්‍රතිලාභීන්ද එකම කණ්ඩායමක් වීම. 8 අවිධිමත් සහ යථාර්ථවාදී නොවන නිර්ණායක හා ක්‍රමවේදයන් ඔස්සේ තෝරාගත් බොහෝ පිරිසක් ප්‍රතිලාභීන් ලෙස ඇතුළත්ව සිටීම. 9 සමාජ ආරක්ෂණ වැඩසටහන්වල සුදුසුකම් සහිත සියලු පුද්ගලීන් අනාවරණය නොවීම. 10 ජාතික ප්‍රතිපත්තියක් මත සැලසුම් කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක කිරීම. 11 වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා දැනුම හා කුසලතාවෙන් පරිපූර්ණ ඉහළ ධාරිතාවෙන් යුත් මානව සම්පතේ හිඟය 12 ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු වල අසංවිධානාත්මක බව හා හිඟය. ප්‍රශ්න අංක 4 පිළිතුර 1 මෙම වැඩසටහන ඒකාබද්ධ ප්‍රවේශයකින් සහ සක්‍රීය ප්‍රජා සහභාගීත්වයකින් යුතුව ක්‍රියාත්මක කිරීම 2 ප්‍රජාව මහජන නියෝජිතීන් හා නිලධාරීන් යන සියලු පාර්ශවකරුවන් සමග ඒකාබද්ධ වූ නව ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක කිරීම 3 මහජන සහභාගීත්වය වැඩි කිරීම 4 සහනාධාර වෙනුවත ජීවන චක්‍ර ප්‍රවේශය මත රැකවරණය සැලසීම 5 සවිබල ගැන්වීම මගින් දරිද්‍රතාවය තුරන් කිරීම 6 අමාත්‍යංශ මගින් වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක නොකර සියලුම අමාත්‍යංශවල වැඩසටහන් දරිද්‍රතාවය පිටු දැක්වීම සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා දිශාගත කිරීම. ප්‍රශ්න අංක 5 පිළිතුර 1 පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තියට අනුව පොහොසත් වීම යනු ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම පමණක් නොව අතර අධ්‍යාපනය සෞඛ්‍ය යහපත් ජීවන තත්ත්වය සහ ආකල්පමය වශයෙන්ද ශක්තිමත් වීම තුළින් පුද්ගල පෞරුෂ වර්ධනය රටේ ආර්ථික සංවර්ධනය හා බද්ධ වෙමින් ජීවන මට්ටම උසස් තත්ත්වයට පත්වීමයි. 2 ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාව මැනීම සඳහා පවතින දර්ශකය 2019 වර්ෂයේ ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය අනුව පදනම් වූවකි. ඒ අනුව 16%ක් බහුමානික දරිද්‍රතාවයෙන් පෙළේ. 2025 වසරේදී සිදුකරනු ලබන ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය අනුව ලබන වසරේදී මෙරට බහුමානික දරිද්‍රතා දර්ශකය යාවත් කාලීන වනු ඇත. ඒ අනුව 2030 වර්ෂයේදී මෙරට දරිද්‍රතාවේ 5%කින් අඩු කිරීම ඉලක්කය වේ. 3. තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ 2030 වර්ෂය වන විට සෑම ආකාරයකම දුප්පත්කම ලෝකයෙන් තුරන් කිරීම සඳහා වන පොදු එකඟතාව අනුව කටයුතු කිරීම හා ඉන් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරනු ලබන තිරසාර සංවර්ධන ඉලක්ක අනුව වැඩසටහන් සැලසුම් කිරීම හා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.
ගරු කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නැති මහතා 2025/9/26 දින ගරු පවි කරුණානායක මහතා විසින් ස්ථාවරණික 27/2 යටතේ අසනදා ප්‍රශ්නෙට පිළිතුරු ලබා දී
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් මම මොහොතක් ඉල්ලා හිටිනවා. විශේෂයෙන් අපේ පාර්ලිමේන්තුවේ ආයුර්වේද අංශයේ ආයුර්වේද ප්‍රතිකාරංශයේ අවුරුදු 15කට ආසන්න කාලයක් සේවය කරපු මහේෂ් නිශාන් සෙදිරිසිංහ මහත්මයා පහුගියදා හදිසියේ අභාපාත වුණා. එතුමා මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් මන්ත්‍රීවරු බොහොම දන්න නිලධාරි මහත්තයෙක්, අපි කාත් එක්කත් හරි ප්‍රියමනාප කෙනෙක්. ඉතින් මම එතුමාගේ අභාවය පිළිබඳව හදිසි අභාවයක් අපි කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච මොහොතක පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙනුත්, ඒ වගේම පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනා වෙනුවෙන් එතුමාට ශෝකය පළ කරනවා. එතුමාගේ පවුලයට ශෝකය පළ කරනවා. විශේෂයෙන් රවි කරුණානායක මන්ත්‍රීතුමා විසින් මතු කරපු 27/2 ප්‍රශ්නෙට දාලා පිළිතුර 1. එතුමා අහලා තියෙන්නේ රජයේ ව්‍යාපාර සාර්ථක කළමනාකරණය කළ නොහැකි බවත්, ඔවුන්ගේ භූමිකාව පොලිසි කියන්නේ ප්‍රතිපත්ති තීරණ ගැනීම පමණක් බවත් ඔබ ප්‍රකාශ කර ඇත. මේ ඔබගේ පුජ්ජලික මත පමණක්ද නැත්නම් NPP ආණ්ඩුවේ නිලහා ඒකාග්‍ර මතයද කියලා. ඒ පුජ්ජලික අදහසක් නොව ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කරුණු මත, මූලධර්ම මත, ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මත පදනම්ව කරන ලද ප්‍රකාශයකි. අපගේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ජන සහභාගිත්වය සහිත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභෙදී යන නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය. එය තුළ කිසිසේත්ම රජයේ කාර්යභාරය අවතක්සේරු නොවන අතර රජයේ සමස්ත ලෙස ආර්ථික කටයුතු මෙහෙයවීමක්ද අපේක්ෂා නොකරයි. ආර්ථිකයට අත්‍යවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රජයේ මැදිහත් වන අතර එයින් ජනතාවට ආර්ථික ක්‍රියාවලියට වැඩියෙන් සහභාගී වීම සඳහා උත්ප්‍රේරක සලසයි. රජයේ සමස්ත ලෙසම ආර්ථිකයේ සියලු කටයුතු මුළුමනින්ම මෙහෙයවන ක්‍රියාවලියක් වෙනුවට ආර්ථිකය නියාමනය කරන ක්‍රියාවලියකට අවතීර්ණ වනු ඇත. එය සමාජ සාධාරණත්වයේ මූලධර්ම මත පදනම්ව සිදු කරන මැදිහත් වීමකි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික මූලධර්මයක් ලෙස ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනු ලබයි. මනුෂ්‍යත්වයට ප්‍රමුඛත්වය දෙනු ඇත. මහජන සහභාගිත්වය හා අන්තර්ගෘහිත ආර්ථික සමාජයක් නිර්මාණය කිරීම සඳහා සාධාරණ ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම තහවුරු කරනු ලැබ ඇත. එය ආර්ථික ප්‍රජාතාන්ත්‍රික ආර්ථික මූලධර්ම මත මූල්‍ය ප්‍රතිපත්ති බාහිරාංශය ස්ථාවර කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායන් පිළිබඳ අපගේ ස්ථාවරය දේශීය වෙළඳාම විදේශීය වෙළඳාම යන කරුණු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිච්ඡේද අංක 3 ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයක් පිටු අංක 102 සිට 109 දක්වා විග්‍රහ කර ඇත. එසේම ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයත් ජීවධර්මී ප්‍රවේශයත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 149 සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට දේශීය නිෂ්පාදන ශක්තිමත් කර ගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු යුතුය ඇත. එහිදී ලංකාවේ පිහිටීම මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් දිගු කාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් හා එය ක්‍රියාත්මක කිරීමට කැපවුන දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍යය. බිඳවැටී ඇති දේශීය නිෂ්පාදන කර්මාන්ත නැවත පණගැන්වීම අපනයන කර්මාන්ත තරඟකාරී කිරීම සේවා කර්මාන්ත ප්‍රවර්ධනය නව විභවයන් හරහා ලෝක බෙල්දපුර අත්පත් කර ගැනීම ජාතික සැලැස්මකට අනුව ඍජු විදේශ ආයෝජන කැඳවීම නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය අඩු පිරිබැ යටතල පහසුකම් සහ යෙදවුම් සැපයීම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලික අරමුණ වේ. අපගේ ආර්ථික ප්‍රතිපත්ති හා රජයේ මැදිහත්වීමේ ක්‍රියාමාර්ග ජාතික සැලසුම්කරණය හා රාජ්‍ය මැදිහත්වීම බදු නීති හා ඵලදායිතා වර්ධනය ජාත්‍යන්තර හා දේශීය බෙන්දපොළ පුළුල් කිරීම හා කාර්යක්ෂමතාවය කර්මාන්ත පුරහා යටිතල පහසුකම් ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්ප්‍රදායික ශිල්ප හා හස්ත කර්මාන්ත තිරසාර සංවර්ධනයට අවශ්‍ය වන මැදිහත්වීම ඩිජිටල්කරණය හා තාක්ෂණික භාවිතය ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය හා ව්‍යවසායකත්වය යන මාතෘකා යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 149 සිට 155 දක්වා ව්‍යවසායකත්වය පිළිබඳ හා රජයේ මැදිහත්වීම පිළිබඳ පැහැදිලි කර ඇත. කරු කතානායකතුමනි, මම මේ කාරණා කෙටියෙන් ප්‍රධාන මාතෘකා හැටියට විතරයි කිව්වේ. ඒ කාරණා සියල්ල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාරණා. ඒ නිසා මේ අපි ඉදිරිපත් කරන ස්ථාවරය ගරු මන්ත්‍රීතුමා පුජ්‍යලික ස්ථාවරයක් නෙමෙයි, ඉතා පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ස්ථාවරයන් මේ පිටු අංකවල ඒ ටික තියෙනවා. ඊට පස්සේ එතුමා අහනවා, මාස 9කට පෙර ශ්‍රී ලංකාවේ සීනි අමශතාවයට පමණක් නොව ආසියාවටම අපනයනය කිරීමට හැකි බව ඔබ ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයට මූලික වූ දත්ත ආර්ථික ගණනය කිරීම හෝ හැකියාවන් මොනවාද, ඒවා මේ සභාවට ඉදිරිපත් කළ හැකිද? මාස 9කට පෙර එවැනි ප්‍රකාශයක් මා සිදු කර නොමැත. ඒ නිසා ඒක අදාළ වෙන්නේ නැහැ. අද ඔබගේ මතය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. මේ සිදුවීමට හේතු නව සාධක මොනවාද සහ මෙවන් ප්‍රතිපත්ති වෙනස්කම් විශ්වාසය ආයෝජන අවශ්‍යතාවය අඩු කරන බව පිළිගනිත්ද? ජනතාවගේ විශ්වාසය හා දේශීය හා විදේශීය ආයෝජකින්ගේ විශ්වාසය වැඩි වී ඇති බව මෑති කාලීන ආයෝජන වර්ධනය වී ඇති තත්ත්වය අර්ථයේ තහවුරු වේ. මේ පිළිතුර ගරුමන්තු අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ ටිකක් කලින් න්‍යායපත්‍රයට දාවිලා තියෙන්නේ. ඒ ඉදිරිපත් කරපු දිනවලට තියෙන දත්ත මම කීපයක් මේ ආයෝජන වැඩි වීමට අදාළව තියෙනවා. නමුත් වර්තමාන දත්ත මම දැක්ක ආයෝජන මණ්ඩලයේ ඊටත් වඩා ආයෝජන වැඩි වෙලා කියලා ඔහුගේ ඉදිරිපත් කළා තිබුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර ඇති තොරතුරු අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් 15 දක්වා අනුමැතිය ලද ප්‍රදාන ඩොලර් මිලියන 1304ක් 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා ඍජු විදේශ ආයෝජන ගලායෙන් ඩොලර් මිලියන 1084ක් ඩොලර් බිලියනයක් දේශීය ආයෝජන ඩොලර් මිලියන 496ක් රැකී අවස්ථා සඳහා පුජ්‍යලීන 1319ක් වෙතද අපනයන ආදායම් ඩොලර් මිලියන 6969ක්ද ලැබී ඇති බව ප්‍රකාශ කරමු. ඩොලර් මිලියන 6000ක් වුණේ ඒ සැප්තැම්බර් මාසේ ගරු කතානායකතුමනි, දැන් මේ වෙනකොට ඩොලර් මිලියන 10000ක් ඩොලර් බිලියන 10ක් ඉක්මලා තියෙනවා. ඊළඟට තුමා අහන්නේ අන්තිමට කිව්වේ අපනයන ආදායම ඩොලර් මිලියන 6969ක් ලැබී ඇති බව වාර්තා වෙනවා. බිලියන 10ක් දැනට ඇවිල්ලා තියෙනවා අපනයන ආදායම මේ කාලයට. එතුමා ඊළඟට අහන්නේ සීනි සම්බන්ධයෙන්, අර කලින් ඇහුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, සීනි සම්බන්ධයෙන් අහන ප්‍රශ්නේදී පිළිතුර දැනට දේශීය නිපදවන්නේ දුඹුරු සීනි පමණයි. 2024 වර්ෂයේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 81000ක් මෙරට නිපදවා ඇත. ශ්‍රී ලංකාවේ දුඹුරු සීනි අවශ්‍යතාවයේ පවත්නා දත්ත අනුව මෙට්‍රික් ටොන් 122000ක් පමණ වේ. දැනට දුඹුරු සීනි නිපදවන මෙරට කර්මාශාලා හතරෙහි ධාරිතාවය දිනකට මෙට්‍රික් ටොන් 7750කි. සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය, කියන්නේ රෙන්ඩමන්ට් එක, සීනි සාන්ද්‍රණ ප්‍රතිශතය 7%ක් වේ. ඒ අනුව වසරකට දින 200ක් නිෂ්පාදනයේ නිරත වූවොත් නිපදවිය හැකි දුඹුරු සීනි ප්‍රමාණය ටොන් ලක්ෂයක් පමණ වේ. නමුත් මෙම කර්මාන්ත ශාලාවල සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය ඉදිරි වර්ෂවලදී 8% පමණ ඉක්මවන කාර්යක්ෂමතාවයකට ඉහළ නැන්වීමට හැකි. නම් උපපරේෂණ ආයතනයේ නිපදව වූ උසස් තත්ත්වයේ ප්‍රභේද නියමිත වගා පිළිවෙත් හා කර්මාන්ත ශාලා වැඩි දියුණු කිරීමේ වැඩසටහන අවශ්‍ය වේ. ගරු මන්ත්‍රීතුමනි, අපි දැනටමත් උපපරේෂණ ආයතනයට දීලා තියෙන අලුත් වෙරයිටි එකක් හඳුනාගන්න. දැන් මේ දැනට හඳුනා දීලා තියෙන වෙරයිටි එකේ බර වැඩි, නමුත් උග ගන්න පුළුවන් සාන්ද්‍රණයේ හැකියාව අඩුයි. රෙන්ඩමන්ට් එක අඩුයි. රෙන්ඩමන්ට් එක තියෙන්නේ 5-4. දැන් මේ පාර තමයි 8ට ගෙනාවේ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා රෙන්ඩමන්ට් එක වැඩි උග වෙරයිටි එකක් ඉක්මනින්ම අඳුරා දෙන්න අවශ්‍ය වේ. එසේ කල විට එම 108 සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය ඉක්මවා මෙම කර්මාන්ත ශාලා හතර මගින් දුඹුරු සීනි නිපදවිය හැකිය. එනම් වසරකට මෙට්‍රික් ටොන් 1,24,000ක් පමණ නිපදවිය හැක. එලෙස මෙට්‍රික් ටොන් 1,20,000 ඉක්මවා යන නිපදවන දුඹුරු සීනි අපනය කළ හැකිය. එසේම මෙයට විවිධ රස වර්ග, හුරුඳු, ඉඟුරු වැනි එකතු කිරීම, කාබනික සීනි, සීනි කියුබ් වැනි අගය එකතු කිරීම ගැනද මේ වන විට උපපරේෂණ ආයතනය හා කර්මාන්ත ශාලා සමග සාකච්ඡා කරමින් සිටී. ඒ අනුව සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය 108 ඉක්මවා යාමත් සමග දුඹුරු සීනි අපනයයට අවස්ථාව සැලසෙන අතර එම අවස්ථාවේදී කාර්යක්ෂමතාව වැඩි නිසා නිෂ්පාදන වියදම අඩුවන අඩුවීමත් සමග ලෝක වෙළඳපොලේ දුඹුරු සීනි සමග තරග කිරීමටද අපට අපේක්ෂාවක් ඇත. නමුත් එමගින් සුදු සීනි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු නොවේ. උද අපේ සුදු සීනි තියෙනවා 90%ක්ම. ඒක සම්පූර්ණ කරන්න අපට මේ වෙලාවේ හැකියාවක් නැහැ. අහිතක කර්මාන්තවලට, උගා කර්මාන්තවලට යොදව ගන්න සුදු සීනි. අපි දැනට පෞද්ගලිකංශයේ කර්මාන්තත් එක්ක සාකච්ඡා කරමින් යනවා සුදු සීනි මෙනුවට දුඹුරු සීනි ආදේශ කරන්න පුළුවන්ද කියලා. පහුගියදා කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා රජයේ ආයතනවලට විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාරය වගේ රජයේ ආයතනවලට දුඹුරු සීනි භාවිතා කරන්න හඳුන්වා දෙන්න, වැඩිපුර ප්‍රොමෝෂන් එකක් කරා. රජයේ තවදුරටත් සීනි කර්මාන්තය පාලනය නොකරන්නේ නම් ඒ පිළිබඳව ඇති පියවර මොනවාද? පුජ්‍යලීකරණයේද, ප්‍රජා පුජ්‍යලික හවුල් ව්‍යාපාරද, නැත්නම් වසා දැමීමද කියලා ඔබතුමා අහනවා. ලංකා සීනි පුජ්‍යලික සමාගම සම්පූර්ණ රජයේ සතු සීනි සමාගම. එය සෙවණගලහ පැල්වත්ත ලෙස කර්මාන්තශාල දෙකකින් සමන්විතයි. ඔබතුමාලා දන්නව මේක. රජයේ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ගල්ලොය වැවිලි පුජ්‍යලික සමාගමේ 51%ක් කොටස් රජයට හිමිය. මෙම සමාගම් දෙක විසින් නිෂ්පාදනය කරන දුඹුරු සීනි දේශීය පාරිභෝජන සදා යොදා ගනි. ආනයන මත යැපීම අඩු කිරීම හා විදේශ විනිමය ඉතිරි කිරීම සඳහා දේශීය සීනි නිෂ්පාදනයේ සැලකිලි ලෙස වැඩි කිරීම මෙම සමාගම්හි දිගු කාලීන අරමුණයි. වත්මන් දේශීය දුඹුරු සීනි නිෂ්පාදනයේ ජාතික ඉල්ලුමෙන් 10%ක් 12%ක් පමණ සපුරයි. කෙසේ වෙතත් රජය සතු සීනි කර්මාන්තශාලා වඩා තිරසාර හා ලාභදායී කිරීම සඳහා සැලකිලි වෙනස්කම් සිදු කිරීම රජයේ අරමුණයි. විශේෂයෙන්ම මම අවධාරණය කළ කියන්න ඕන මේ රජයේ සතු පැල්වත් හෝ සෙවණගල සීනි සමාගම් වසා දැමීමක් හෝ පුජ්‍යලීකරණයක් හෝ හවුල් ව්‍යාපාර කිරීමට අදහසක් නැහැ. ඒක දැනට තියෙන ආකාරයටම රජයේ සතුව තියෙනවා. අවශ්‍ය තැන්වලදී පෞද්ගලිකංශයේ සහභාගීත්වය ගන්න බලාපොරොත්තු වෙන, විශේෂයෙන් අපි දැනට පැල්වත්ත හා සෙවණගල ඒකාබද්ධ සංචාරක ප්‍රමෝෂන් එකක්, සංචාරක ප්‍රවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරන්න යනවා. ඒකට අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට EOI කැඳවලා තියෙනවා හෙක්ටයාර් 500කට පමණ. ඒක ඇවිල්ලා හයි එන් ටුවරිසම් ඒරියා එකක් බවට පත් කරන්න. ඒක සීනි වලට අදාළ එකක් නෙමෙයි. ඒ සඳහා ඉඩම් වෙන් කරන්න අපට පුළුවන්කම තියෙනවා. ඊළඟට තුමා අහනවා උග්ගෝවීන් පසුගිය ගෙවීම අඩුමිල සහ ඉහළ වියදම් නිසා අසන්න තත්ත්වයට පත් වුණා. ඔවුන්ට සාධාරණ මිලක් හා කාලෝචිත ගෙවීම් සහතික කිරීමට රජය පිළිගත් නියමිත යාන්ත්‍රණයක් තියෙනවාද කියලා. සියල්ලන්ටම සාධාරණ මිලක් ලබා දීම සඳහා දැනට උග්ගෝවීන්ට සපයනු ලබන උක්සැපීමේ ගුණාත්මක භාවය නොසලකා, එයාගේ උක්සැපීමේ තියෙන ගුණාත්මක භාවය නොසලකා මෙට්‍රික් ටොන් එකකට රුපියල් 10,000ක් ගෙවනු ලැබේ. හැම කෙනාටම ගෙවනවා ටොන් එකට 10,000. 2025/7/21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ලංකා සීනි පුජ්‍යලික සමාගමේ අපේ සෙවනගල පැල්වත්ත මූල්‍ය ගැටළු මගහරවා ගැනීම සඳහා මූල්‍ය ආධාර ලෙස රුපියල් බිලියනයක ප්‍රාග්ධනයක් ලබා දීමට අනුමැතිය ලබා දුන් අතර ඉහත මුදල් කොටස් වශයෙන් නිදහස් කිරීමට භාණ්ඩාගාරයේ ලේකම්වරයාට බලය පවරලාදී. ගොවීන්ට ගෙවිය යුතු ගෙවීම් සඳහා එම මුදලෙන් රුපියල් මිලියන 200ක් දැනටත් නිදහස් කරගෙන තියෙනවා. ඊට අමතරව ගින්නෙන් හානිය වූ උක්වගාවේ පිරිවැය දැරීමට සහ ගොවීන්ට වන්දි ගෙවීමට රජය පියවරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ගින්නෙන් විනාශ වූ උක්මෙක්ටින් ටොන් එකකට රුපියල් 7000 බැගින් උක්ගොවීන්ට වගාහානි සඳහා වන්දි ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2025 9/15 වෙනි දින අනුමැතිය ලබා දී ඇත. ඒ කියන්නේ ඒකෙදි අපි ඒක ගොවියෝ ගිනි තියා ගත්තද ස්වභාවිකව ගිනි ගත්තද කියලා නොසලකා හැමෝටම ඒවා අපි ආයතනට ගන්නෙත් නැතුවම සමහර ඒවට අපි ටොන් එකකට 7000 ගානේ ගොවින්ට දීලා තියෙනවා. දෙන්න තීරණය කළා තියෙනවා. ඒ වෙනුවෙන් මට මතක හැටියට ගරු මන්ත්‍රීතුමා රුපියල් මිලියන 133ක් වෙන් කළා තියෙනවා භාණ්ඩාගාරය. එයට අදාළ වාර්තාවක් ලබා දීම සඳහා නිලධාරී කමිටුවක් මේ වනට පත් කර ඇත. ඒ නිසා මේ වෙනකොට අපිට ගෙවන්න තියෙන්නේ අවසාන ගෙවීම් පමණයි. ඒ අවසාන ගෙවීම් කරන්න මොකද අපි අත්තිකාරම් ගෙවීම් ඔක්කොම 100%ක්ම ගොවින්ට කළා තියෙන්නේ. අවසාන ගෙවීම් කරන්න ගොවි සංවිධානත් එක්ක මම සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාව අනුව අපි එකගතාවයට ඇවිල්ලා තියෙන ගොවි සංවිධානත් එක්ක නොවැම්බර් 30 වෙනකොට දැන ඒ වෙලාවෙත් අරගෙන තියෙන උක්වලට සියල්ලටම අවසාන ගෙවීම් සිදු කරා. ඊළඟට දේශීය නිෂ්පාදන බරපතල බාධා සලසමින් ආනයන්ට වාසි ලබා දෙන බදු සහ ආදායම් ප්‍රතිපත්ති වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබේද? මේක මං හිතන්නේ අපේ අමාත්‍යාංශයට ඍජුව අදාළ වෙන එකක් නෙමෙයි, මුදල් අමාත්‍යාංශයට අදාළ කාරණාවක්. බදු සම්බන්ධයෙන් දේ නැත කියන එක තමයි උත්තරේ. එසේ නම් මේ සංශෝධන මොනවාද අදාළ නොවේ. ඊළඟට තුමා අහන්නේ සීනි කර්මාන්තයේ පමණක් නොව ජාතික ආහාර ආරක්ෂාව හා පාරිභෝගික මිල ප්‍රතිරෝධය සම්බන්ධ කරුණකි. දේශීය අවස්ථාවේ 85% වැඩි ප්‍රමාණයක් ආනයනයෙන් මත පවතිමින් පොහොසත් වන තත්ත්වයකදී කොවින්ට සාධාරණ ආදායමක් හා පාරිභෝගිකින්ට ගත හැකි මිලක් සමතුලිතව රජය රඳවාගන්නේ කෙසේද කියලා. සියල්ලන්ටම සාධාරණ මිලක් ලබා දීම සඳහා දැනට උක්ගොවින්ට සපයනු ලබන උක් සැපීමේ ගුණාත්මක භාවයේ නොසලකා මෙට්‍රික් ටොන් එකකට රුපියල් 10000 ගෙවනු ලැබේ. ගින්නෙන් හානි වූ උක් සඳහා වන්දි ගෙවීමට රජයේ මෙවන පියවරගෙන තිබේ. දේශීය සීනි නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතුනද සීනි සමාගම විසින් අහිමි වූ දේ දරාගනිමින් අඩු මිලකට සීනි අලවි කරමින් තිබේ. ඒ කියන්නේ ගොවීන්ටත් අපි රුපියල් 10000 දෙනවා. ඒ වගේම සීනිත් මේ වෙනකොට අපි අඩු මිලකට දෙමින් තියෙනවා. ඒක බ්‍රේක් ඊවෙන්ට් එකේ යන්න හරි අමාරුයි ඇත්තටම. නමුත් ඒක අපි කොහොම හරි කළමනාකරණය කරගෙනමින් තියෙන්නේ. සතොස අලවි හරහා දේශීය නිපදවන දුබුරු සීනි සැපයීමට කටයුතු යොදා ඇති අතර එමගින් බහුතර ජනතාව වෙත ප්‍රවේශ වීමට හැකි වේ. තවද දේශීය නිපදවන දුබුරු සීනි කාබනික සීනි ලෙස නැවත සන්නාමගත කර චීනය, ඉරානය හා අප්‍රිකානු රටවල් කිහිපයක් ඇතුළු ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට අලවි කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ දුඹුරු සීනි අවම ආසනික් අන්තර්ගතයක් සහිත පොහොර භාවිතයේ නිෂ්පාදනය කරන බැවින් ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ කාබනික ලේබල් කිරීම සඳහා සුදුසුකම් ලබයි. මේ සඳහා රජය සාකච්ඡා පවසමින් තිබේ. ඊළඟට ඔබතුමා අහනවා ආනයන සීනි කිලෝග්‍රෑම් එකක් මත අයකනු සියලු බදු දේශීය නිෂ්පාදිත සීනි කිලෝග්‍රෑම් එකක් මත අයකනු සියලු බදු මොනවාදයි පැහැදිලි කරන්න කියලා. ආනයන කරන සීනි කිලෝ එකට රුපියල් 50යි විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කරන්නේ. දේශීය නිෂ්පාදනය කරන සීනි වලට 18%ක වැඩ් බද්ද සහ 2.5%ක SSC එක අය කරනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද. අවසාන ප්‍රශ්න තුමා අහනවා ගරු අමාත්‍යතුමා සීනි කර්මාන්ත පිළිබඳ මුද්‍රිත වාර්තාවක් වයිට් පේපර් ඉදිරිපත් කරන බවට සහතිකයක් දෙනවද? ඒ තුළ නිෂ්පාදන ඉලක්ක, ආනයන අවශ්‍යතා, ස්වයං පූර්ණ ඉලක්ක, පුජ්‍යලික ආයෝජන භූමිකා, බදු සංශෝධන හා NPP ආණ්ඩුවේ නිල මතය පැහැදිලිව සඳහන් විය හැකිද? සීනි වලට කියලා වෙනම සහතිකීමක් නැහැ. රාජ්‍ය ව්‍යවසායන් නගා සිටීමට අදාළ නුදුරේදී ප්‍රතිපත්තිමේ තීරණ ගනු ලැබීමට නියමිතයි. ඒ පිළිබඳව ඉදිරියේදී ගරු පාර්ලිමේන්තුවට දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා. ඔබ මිස්තුති.
සුරේල් හඳුනෙටි අමතුමාරි ස්තුතිවන්ත වෙනවා දීර්ඝ පිළිතුරක් ලබා දීම සම්බන්ධ. හැබැයි මං මේකේ පෙරට ගියා නම් මං කැමති එබතුමා ස්ථාවර හිටියා නම් සෙප්තැම්බර් මාසේ 13 වෙනිදා කතා කරන ඒ සංගම රැස්වීමේ ඒ කියපු වැඩපිළිවෙල යාකාරයෙන්ම ගෙනිච්චා නම් මං අගය කරනවා. මොකෝ ඒක තමයි හරියට කළ යුත්තේ. එදා කිව්වේ the industry Sunil Handun mentioned that we must basically be setting facilitation and not run businesses. ඒක තමයි හරියදේ. මං අගේ අද නැවත ඔබතුමා ඒක කිව්වා වෙනින් ආකාරයකට මේ මතේ සිටිනවා නම් මං හිතන්නේ සීනි කර්මාන්තයේ ප්‍රශ්නක් ඇතිවන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? අවුරුදු 76ක් දැන් මෙතෙක් දුර සාප කරයි කියලා කිව්වට මේ කර්මාන්තය රැඳී සිටින්නේ සාප කරපු කාලාන්තරේ ඇවිල්ලා තියෙන එකක්. හැබැයි මේ අවුරුද්ද තුලේ සාපේ වෙනින් පැත්තට ගිහිල්ලා නැහෙනි. මේක අන්තිමට ඉකොනොමිස් ඔෆ් ස්කේල් ඇඩ්වාන්ටේජ් එක ඇමතුමා. ඔබතුමා ඒක කියනවා. මන් දන්නේ ඇයි මීට පෙර කියපු එකම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. මං හිතන විදිහට ඔබතුමා ඒ කියපු දෙයින් ඉදිරියට යන්න පුළුවන් නම් අපිට අපනයන කරන්න හැකියාව නැහැ. ඉන්දියාව, බ්‍රසීලිය මේ වගේවත් දැවැන්ත ගන්නක් ගෙනවම අපි වගේ පොඩි රටකට අපේම ඉල්ලීම සපුරන්න බැරි වුණාම මේක තරංකාරී ස්වරූපයකට ඇතිවන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මෙතන තියෙනවා දේශ නිෂ්පාදකය ආරක්ෂා කරලා තියෙන්නේ මෙහි තියෙන බද්ධ ආනනය කරන බද්ධට වැඩිය අඩුයි. ඉතින් ඒක රැකවරණයක් තිබෙනවා. මෙතන තියෙන අපේ ඵලදායිතාවය නැති එක. ඒ ඵලදායිතාවය නැති එක තමයි ඔබතුමාලට තියෙන්නේ. ඉතින් ඒ නිසා ෆැසිලිටේෂන් එක හොඳයි. මේක පළවත්ත හිඟුරාන මේ ඕන එක්කෙනෙක්ට දුවන්න කිව්වනම් ඒක මං හිතන්නේ වැඩි අගය කරන ස්වරූපයක්. මොකද සීනි මිල ලෝකයේ අද අඩු වෙලා තියෙනවා. ඉතින් මෙහි තියෙන ඵලදායිතාවය අඩුයි, අකාර්යක්ෂමතාවය නිසා ඊට වැඩි හොඳයි ගොවියට මිලක් ගෙවලා මේක පුද්ගලික අංශ ස්වරූපෙන් ගෙනියන එක. ඉතින් ඇමතුමා මේ කියන වටරවුම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ ඔක්කොම හොඳ වෙන්නේ අන්තිමට මිල අඩු වෙලා විකුණන්න පුළුවන් තරංකාරී තත්ත්වයක් ඇතුළොත්. නැත්නම් අර සාපේ කොටසම වෙනවනේ. ඉතින් ඇමතුමා කරුණා කළා මේ කියපු විදියට වැඩ කරන්න පුළුවන් විදියකට ඉදිරිපත් වෙන්න. ඒ තරංකාරී තත්ත්වය ඇති කරන්න. ඒ විතරක් නෙමෙයි දැන් අද ඉම්පෝට් කරන එක පුළුවන් මිලියන් 388ක් ආනනය කරනවා. ඉතින් මේක බැලුවා නම් බිලියන් 120ක් විතර වෙනවා. දැන් මේ බිලියන් 20ට තව පොඩි බදු ප්‍රමාණයක් දැම්මා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් ගොවියට මීට වැඩිය ඵලදායිතාවයක් ඇති වෙන දෙයක් ඇතිවෙනවා. මේ නිෂ්පාදන කරනවා කියලා වැඩක් නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ අන්තිමට ඇමති කමෙන් ඔබතුමා පළවත්ත හිඟුරාණ සවනගල
ගරු මන්ත්‍රීතුමා
පිළිතුරු ආනයන කිරීම නැති කරලා මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන එකයි.
ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් පිළිතුරු පැහැදිලි කරගන්න.
ගරු මන්ත්‍රීතුමා
විනාඩි 3ක් ඔබතුමා ගත්තා.
උත්තරයක් ලැබුණා. ඔබතුමා
ගරු මන්ත්‍රීතුමා ලබා දුන්න පිළිතුරෙන් පැහැදිලි කර ගැනීමක් සඳහා පමණයි ආයේ නැවත විවාදයකට විදියට කතා කරන්න එපා ගරු
මන්ත්‍රීතුමා. 76 සාපේ තුලින් ගමන් කළා.
ගරු මන්ත්‍රීතුමා
එන එකනේ තියෙන්නේ.
ඔව් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දැන් විනාඩි 3ක් කරන් තියෙනවා පිළිතුරු පැහැදිලි කර ගැනීම. ගරු මන්ත්‍රීතුමා කිටි කරගන්න.
බලන්නවා අද වෙලාවත් ඉතුරු වෙලා තියෙනවා.
හරි ඒක ඒ පිළිවෙට පාලනය කරන නිසා තමයි ගරු මන්ත්‍රීතුමා.
ඔව්. ඔය ඒක තමයි බලන්න මේ
ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා දැන් මේ මෙතන මම තවත්යක් කියලා දැන් ඔය ගින්න ඇති වුණාද නැද්ද කියන එක තර්ක කළ වැඩක් නැහැනේ. වෙලා ඉවරයි. ඔබතුමා ගෙවන්නේ නැහැයි කිව්වා දැන් ගෙවනවා. මොකෝ ඒ ගොවිය ආරක්ෂා කරන්න ඕනේ. දැන් මීට මං මුදල් ඇමති වාසි ඉන්නකොට ඇමතුමා දන්නවා මේ අපි සබාධර්මයේ ව්‍යසනය කියන්නේ natural disaster insurance එකක් අපි ඇති කරා. ඒක තුලින් මේ වගේ රැකවරණ ලබා ගන්න පුළුවන් නැවත ඒක ගේන්න. එතකොට ගිනි තිබ්බද ගිනි ගත්තද නැත්නම් ලාභය අඩු වුණාම මේක වික්කද ඒ ප්‍රශ්නේ ඇතිවන්නේ නැහැ. ඒ වගේ දේවල් තමයි කරන්න අවශ්‍ය වන්නේ. ඉතින් කරුණාකර ඇමතුමා මෙතන කරන්න අවශ්‍ය නම් ඔය ක්‍රිසල් ගෙනල්ලා මෙහෙ. ඔබතුමා කිව්වර තිරුකුණාමලේ හදනවා වගේ දැන් යථාර්ථය තේරලා තියෙනවා. එතනට ක්‍රිසල්ස් ගේන්න. ඒව ගෙනල්ලා පස්සේ ඒක සීනි මේව කරාම අපේ තරංකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මං කැමතියි ඔබතුමා අපි හිතන ආකාරයට හිතන්න පටන් ගත්ත එක. ඒ නිසා තමයි හැම වෙලාවම මං කියන්නේ ලාල්කාන්ත අපේ
විමානපති
සුනිල් මම කියන්නේ කුහක කමින් නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා
අපි මේ බෝඩ් ලැලිය අල්ලන්නේ මේ විපත්.
ගරු මන්ත්‍රීතුමා අදාල් ප්‍රශ්නේ කෙටි කරගන්න. දැන් ඔබතුමා දැන් විනාඩි 4යි. 4 වෙනි ඔව්.
මං එන්නම්. දැන් හරි උත්තරේ තේරෙනවා. ඉතින් ඒ නිසා දැන්
නෑ තාම ඔබතුමා වරන් තාම උත්තරේ දෙයිලා නෑ. ගරු ඔබතුමා අවස්ථාව ලබා
දෙන්න. උත්තරේ ටොක්ක දෙන්න හදන්නේ නේද? ඒක තමයි මම
කෙටි කරන්නේ. ගරු කඩිනුනේ. තප්පර 30ක් දෙන්න.
ඉතින් මම මේ ඇමතුමාට උඩව් කරන්නේ විපක්ෂයෙන්
මෙහෙම උදව් දෙන්නේ. ඒතර මේ සංවාදයක් වෙන්න බෑ ගරු මන්ත්‍රී.
ඔහක නැතුව ඉතින් ඇමතුමා කරුණාකරේ තරංකාරී තත්ත්වය ඇති කරලා තරුණාකර මිල අඩු කරන්න පුළුවන් ස්වරූපයක් ඇති කරන්න. දැන් මේ රටේ නිෂ්පාදනය ආරක්ෂා කර
ගන්න කරන්න කරු
මන්ත්‍රීවරයා කිරීම තුලින් අපි මං හිතන්නේ මේකේ පාරිභෝගික ආරක්ෂා කරන්න පුළුවන් නම් ගොවිය ආරක්ෂා කරන්න පුළුවන් නම් ඔබේ වැඩේ යන්නේ
තමයි. ඉතින්
මේක රජ්‍ය ආයතන ගත්තයි කියලා වැඩක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා අසම් කරන්න.
ඒක
අසම් කරන්න.
තියෙන බලධාරිතාවේ නැති කරන්න කරන ක්‍රියාවක්.
ගරු මන්ත්‍රීතුමා අසම් කරන්න.
මේක තරංකා
අමාත්‍යතුමා
කරන්න කියන එක
අමාත්‍යතුමා
කතා නැක තුමා.
බොහොම
විනාඩි 5ක් ගත්තා.
රවිකරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ
අමතර
ප්‍රීමට ඇතර මීට අවුරුද්දකට කලින් අපේ රටේ ව්‍යවසායකින් ව්‍යාපාරිකින් අපේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තිබුණ යම් හෝ සැකයක් තිබ්බනම් අපි රජයේ සහ පෞද්ගලික අංශයේ කටයුතු කරන ආකාරය පිළිබඳ යම් හරි සැකයක් තිබ්බනම් දැන් අපේ රටේ පෞද්ගලික අංශයට ව්‍යවසායකින්ට සහ විශේෂයෙන් අපිට රට ආයෝජනය කරන ආයෝජකින්ට එහෙම සැකයක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි දැන් එහෙම සැකයක් නැහැ. ඉතින් අපි ඔබතුමාලගේ අදහසත් එකතු කරගෙන මේ තියෙන රාජ්‍ය ව්‍යවසායන් අපි ප්‍රතිසංස්කරණ වලට යනවා. ඔබතුමාම දන්නවා මේ ආයතනයේ දයාගමගේ අපේ හිටපු මන්ත්‍රීතුමා පාලනය කරන කාලයක් තිබුණා. ඊට කලින් අය පාලනය කරා. ඊට පස්සේ මේක ඇතුළත තිබිච්ච දේශපාලන අධිකාරියන් කොහොමද කියලා ඔබතුමා දන්නවා. මට වඩා හොඳට දන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා දැන් කියන தത്വේ අපි රාජ්‍ය ව්‍යවසායයන් ඇතුළේ තියෙන දේශපාලනීකරණය වීම සම්පූර්ණ නවත්තලා තියෙනවා. මට ඒක නේ කර්මාන්ත හා ව්‍යවසාය කැමැතිවරයා හැටියට සම්පූර්ණ සහතිකයක් දෙන්න පුළුවන්. ඔබතුමාලට කියන්න පුළුවන් නම් අපේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ලැයිස්තුවකින් මෙන්න දාලා තියෙනවා. මෙන්න සේවකයෝ අරගෙන තියෙනවා. මේ නිසා නාස්ති වෙනවා, පාඩු වෙනවා කියලා එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි ඔබතුමා කියන දේ පිළිගන්නවා. රාජ්‍ය ව්‍යවසායන් ඇතුළේදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා තීරණ ගැනීමේ. කල්යනේක මේ ක්‍රියාවලිය තීරණ ගැනීමේ ධූරාවලිය ගත්තම පෞද්ගලික අංශයට වඩා විශාල දීර්ඝ කාලයක් යනවා. ආයෝජකින්ටත් ඒක නිසා බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඒවා අඩු කරන්න ඕනේ.
ගරු අමාත්‍යතුමා
ඒක තමයි. ඒක නිසා ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහොම විශ්සුදී. මම හිතන්නේ මගේ පැහැදිලි කිරීම සිද්ධ වුණේ ඔබතුමා පොදුවේ අහලා තිබුණා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව අපේ ස්ථාවරය. එතකොට ඒක තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණ ඉදිරිපත් කරේ. සීනි කර්මාන්ත ශාලා ගැන ඔබතුමා අහලා තිබුණ කාරණාවට නිශ්චිත උත්තරේ දීලා තියෙනවා. හරි, බොහොම ස්තුතියි.
බලසක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා 2020 ගරු විපස්සනායකතුමා ඔබතුමාගේ පොයින්ට් එක
ගරු කතානායකතුමනි බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මීට මොහොතකට පෙර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයාට සභාව තුල ඒ මහජන දිනේ පවත්වන අවස්ථාවේ වෙඩි තියලා
ගරු
නෑ පොඩ්ඩක් කතා කරන්න ඉන්න දෙන්න. මේක බරපතල තත්ත්වයක්. ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා එතුමාගේ රාජකාරිය ඉෂ්ට කරනකොට මහජන දිනේ පවත්වනකොට ඇවිල්ලා වෙඩි තියලා දැන් ඔබතුමාම දන්නවා. දැන් එක වෙලාවක් කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙන්නේ කතරුදහන් කරෙව්වයි කියලා. තව වෙලාවක කිව්වා නීතිඥවරුන්ට වෙඩි තිබ්බයි කියලා.
ඒ ඔක්කොම කරලා මේ මනුස්ස නායකතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආරක්ෂා අංශ අනිවාර්ය ක්‍රියාත්මක වීතුයි අනිවාර්යයෙන්ම. සභා පාත්‍යාගෙන යාම සම්බන්ධිතම විපක්ෂනායකතුමා
ගරු කතානායකතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයා තමන්ගේ මහජන දිනයේ සභා ගර්භය තුල සභා කාර්යාලයේ කරගෙන යනකොට වෙඩි ප්‍රහාරවලට ලක් වෙලා බරපතල ලෙස අපිට දැනගන්න තිබෙන
ආකාරයට
බරපතල ලෙස
නීති විනය ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක වෙති. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කතානායකතුමනි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධ සිදුවීම වාර්තා වුණා. දැන් පොලිසිය ඒ ගැන විමර්ශන කරමින් යනවා. ලැබෙන විමර්ශනවල ප්‍රතිඵල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රමාණයක් මහජන ආරක්ෂක ඇමතිවරයා තව පැය කිහිපෙන් ඉදිරිපත් කරાવી. දැන් තමයි පොලිස් විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව ඒ විමර්ශනවල ප්‍රගතිය මේකට අදාළ කරන අත්දැකීම් ගැනීම පිළිබඳව කරුණු ඉක්මනටම පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.
බලශක්ති අමාත්‍ය ගරු විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ උඩින් පාත්තු කෙනෙක් නෙවෙයි මහජන නියෝජිතෙක්. මහජන නියෝජිතෙක්
හැටියට
තමන්ගේ මහජන දිනය ප්‍රාදේශ සභාව තුල පවත්වාගෙන යන්නට බැරි නම් මොකද්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? මොකද්ද ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ?
ගරු ඔබතුමාගේ දීර්ඝ ප්‍රශ්නයක් නෙවෙයි. බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා.
ගරු කතානායකතුමනි, ස්ථාර පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27/2/8 ප්‍රශ්නය
අංක 1 මතව ඔබතුමාගේ පොයින්ට් එක
ගල් අඟුරුවා ඩීසල් බලාගාර
ගන්න මම ඔබතුමාට ඊයේ වරප්‍රසාද ප්‍රශ්නයක් දුන්නා. ඔබතුමා ඒ වරප්‍රසාද කමිටුවට දාන්න නැතුව ඔබතුමාම ප්‍රතික්ෂේප කරා. කමිටුවේ ප්‍රතික්ෂේප කරා. ඉන්න පොඩ්ඩයි පොඩ්ඩක් ඉන්න කතා නැහැ ඔබතුමා. වරප්‍රසාද ප්‍රශ්නේ
නැත්නම් ඒක ඔබතුමාට දැනුම් දීලා තියෙනවා. බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා. කුමාර ජයකොඩි මහත්මතුම. කුමාර ජයකොඩි.
ගල්ලංගරුවා ඩීසල් බලාගාර ගන්න 13යි. ඒවා පහත දැක්වේ. බලාගාරේ තා ඉන්දන මාර්ගයේ පිළිවෙලින් නොරොච්චෝලේ ලක්විජේ ගල්ලංගරු බලාගාරයේ ගල්ලංගරු කැලණිදිස විදුලි බලාගාරය ස්මෝල්
විපක්ෂනායකතුමා
පොයින්ට් එක මොකක්ද කැලණිදිස විදුලි
බලාගාරය
ඔබතුමාන වායිකද
ගරු කතානායකතුමා කතා කරන්න අවස්ථාව දෙන්න. මේ දැන් අපිට මේ දැන් ආරංචි වෙනවා ඒ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂණ වත්තලයි කියලා.
ඔබතුමාට තේරෙන්නේ අනේ මන්නන. හරි. ගරු කුමාර ජයකොඩි අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා බලශක්තිය හා ගරු බලසක් ගරු මන්ත්‍රීතුමා.
ඉරි බබා එන්න.
හරි. ගරු කතානායකතුමා මේක හදිසි අවස්ථාව නිසා මේ කතා මේ ඉල්ලන්නේ. මොකද දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා විදියට අපේ පක්ෂේ පත්වෙච්ච සභාපතිවරයා.
එතුමා මේක මේ සභා පාත්ත නෑමේ කියන
පොත. කරනවා. නමුත් මෙහෙමයි. කරුණාකරලා
ඔව්.
ඒ කරුණාකරලා මේවට ඇක්ෂන් ගන්න. මොකද මිනිස්සු මේව මේ මහජන නියෝජිතේ මරන්නේ. මේ මහජන නියෝජිතේ මරන්නේ.
මම අනිවාර්යෙන් නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගරු කුමාර ජයකොඩි අමාත්‍යතුමා. දැන් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා කියනවා පැහැදිලිවම මේ ආරක්ෂක අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා කියලා. චාමර සම්පත්
ගරු කතානායකතුමා
වරප්‍රසාද ප්‍රශ්න ඇව්වේ මේ විවස්ථාදායක සභාවට පත් කරලා ඉන්න කෙනාට විරුද්ධව බයිබරි කොමිෂන් එකට දීලා තියෙනවා. දැන් පැමිණිල්ල පැමිණිලි දෙකක් තියෙනවා බයිබරි කොමිෂන් එකේ. එමනම් වරප්‍රසාද ප්‍රශ්න අහන්න දෙන්න මට.
ගරු වරප්‍රසාද ප්‍රශ්නයක් නෙවෙයි.
ඔව්
නෑ ඒ වරප්‍රසාද ප්‍රශ්න චානක්‍යන් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා, ඔබතුමා දිගින් දිගටම මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම වරප්‍රසාද කමිටුවක් තියෙන්නේ ඒ වරප්‍රසාදේ කඩවෙලාද නැද්ද කියලා විභාග කරන්න. ඔබතුමා ඒ තීරණය ගන්නවා නම් වරප්‍රසාද කමිටුව ස්ටෑන්ඩින් ඔඩර්ස්ෙන් ඉවත් කරන්න. විරුද්ධව බ්‍රයිබරි එකේ නඩු තියෙන නිසාද බ්‍රයිබරි නඩු පිළිබඳ වෙන වරප්‍රසාද ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ?
පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයිනේ.